අමාත්‍යාංශ නිවේදන ගරු ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2026/10 දින ගරු මුජිබිර් රහ්මාන් මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමු.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 1 සහන ලබා දී ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී දිවයින පුරා බලපෑ මෑත කාලයේ විශාලතම ස්වාභාවික ආපදාව වූ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් පවුල් 492,302කට අයත් පුද්ගලයන් මිලියන 1,696,231 දෙනෙකුට පීඩාවට පත් වූහ. විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සහ සුපසාධනයේ යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය ප්‍රමුඛතාවයක් දී ක්‍රියාත්මක කරන සහන හා වන්දි වැඩසටහන් බොහොමයක් 2026 ජූනි වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත. ඒ අනුව ක්ෂණික සහන සහ යළි පදිංචි කිරීමේ දීමනා යටතේ නිවාස පිරිසිදු කිරීම, මුළු තැන්ගෙහි බඩුමුට්ටු ප්‍රතිස්ථාපනය, තාවකාලික කුලී දීමනා සහ පාසල් සිසුන් සඳහා ලබා දෙන ආධාර ඇතුළු ප්‍රධාන ගෙවීම් බහුතරයක් 90%ක ඉක්මවා ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ජීවනෝපාය හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර සඳහා ලබා දෙන වන්දි අතර මිරිදිය දීවර බෝට්ටු හානි සඳහා වන වන්දි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති අතර එළවලු, මිරිස්, ලූණු සහ වී වගා හානි සඳහා වන වන්දි ගෙවීම්ද ඉහළ ප්‍රගතියකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතී. ජීවිත හානි හා පූර්ණ අබාධිතයන් සහිත සඳහා වන දීමනා මෙන්ම සත්ව ගොවිපල හිමියන් සඳහා වන දීමනා, සුළු හා ශුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන ආධාරද සැලකිය යුතු මට්ටමකින් ප්‍රගතියක් අත්කරගෙන තිබේ. විපතට පත් විශාල ජනකායකට දිවයින පුරා එකවර සහන හා වන්දි ලබා දීම සංකීර්ණ ක්‍රියාවලියක් වන බැවින් තාක්ෂණික හා පරිපාලනමය හේතු මත ඇතැම් ප්‍රමාදයක් ඇතිවිය හැකි නමුත් එම බාධක අවම කරමින් ඉතිරි ගෙවීම් කඩිනමින් ජනතාව වෙත ලබා දීමට රජය සහ අදාළ ආයතන අඛණ්ඩව කටයුතු කරමින් සිටී. සියලුම මූල්‍ය ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් විවිධභාවයෙන් වෙන්කර ඇති අතර ප්‍රමාද වී ඇති අවස්ථා සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය උපදෙස්ද ලබා දී ඇත. ඒ අනුව ඉතිරි සහන හා වන්දි මුදල්ද ඉතා කෙටි කාලයක් තුළ පීඩාවට පත් ජනතාව වෙත ලබා දීමට අපේක්ෂා කෙරේ. 2026/06 දිනට ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් සහනවලට අදාළ ප්‍රගතිය ඇතුළත් ලේඛනයක් එමනම එක ලෙස සභාගත කරමි. ප්‍රශ්න අංක 2. ව්‍යසන කළමනාකරණ පනතේ 11/01 වගන්තිය අනුව ගරු ජනාධිපතිතුමා හෝ ආරක්ෂක ලේකම් විසින් කිසිදු ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැත. රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම සේවයක් ලබා ගැනීමටත් එමගින් ආපදා තත්ත්වයට වඩාත් සාර්ථකව මුහුණු දීමටත් විශේෂයෙන් කඩිනම් සහන වඩාත් ඉක්මනින් පැය 24 පුරා ලබා දීමටත් අංක 3 ඇලිරක් 2025 යන ආපදා සහන සේවා චක්‍ර ලේඛයක් මගින් 2025/11/21 වන දින සිට නැවත දැනුම් දෙන තෙක් විස්තීර්ණ ආපදා තත්ත්වයක් ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙය ගැසට් පත්‍රයක් නොවන අතර ආපදා සහන සේවා චක්‍ර ලේඛයක් පමණි. හැමනුම 2. ප්‍රශ්න අංක 3. දිට්වා ආපදාව සිදුවන විට 2005/13 දරන ව්‍යසන කළමනාකරණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නොතිබුණි. එම පනතේ දක්වා ඇති ආයතනික රටාව හා සැලසුම සඳහා වන ක්‍රමවේදයන් පූර්ණ වශයෙන් ස්ථාපිත කර නොතිබුණි. එබැවින් පැන නැගුණු හදිසි තත්ත්වයට මුහුණ දීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදන යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ගරු ජනාධිපතිතුමාගේ තීරණය පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලදී. එසේම පැන නැගුණු ආපදාවට ක්ෂණිකව මුහුණ දීම පිණිස රට යළි ගොඩනැගීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලැබෙන ආධාර වාර ගැනීමටත් හා එවැනි ආධාර ලබා ගැනීම උදෙසා දේශීය හා ජාත්‍යන්තර තලවල සහාය හා අනුග්‍රහය ලබා ගැනීමේ ලොබීන් කටයුතු සිදු කිරීම පිණිස රාජ්‍ය අංශ හා පුද්ගලික අංශ ඒකාබද්ධ වන පරිදි රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලේ පාලක කමිටුව පත්කිරීමත් ඉන් අනතුරුව රාජ්‍යාංශය හා පුද්ගලික අංශයේ සහයෝගය සාක්ෂාත් කර ගැනීම පිණිස ඊට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත් කටයුතු කරන ලදී. තවද ලැබෙන ආධාර සියල්ල භාණ්ඩාගාරයේ පාලනය යටතේ ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ පවතින ගිණුම්වල සුරක්ෂිතව පවතී. ඒ අනුව මෙකි කිසිදු කටයුත්තක් මගින් ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් පිහිටුවීම සිදුකර නොමැත. ප්‍රශ්න අංක 4 පාලක කමිටුවේ සාමාජිකයින් මෙම පාලක කමිටුවේ සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත වේ. ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ගරු හනීෆ් යූසුෆ් මහතා, ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා, දුමින්ද හුලංගමුව මහතා, GMRD අපොන්සු මහතා, සුගීෂ්වර ගුණරත්න මහතා, මොහාන් පඬිතගේ මහතා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා, අශ්රෆ් ඔමාර් මහතා, ඉෂාර නානයක්කාර මහතා. පාලක කමිටුවේ කාර්යභාරය සහ මෙතෙක් ප්‍රගතිය, අරමුදල් සාර්ථකව එක්රැස් කිරීම, එම මුදල් භාණ්ඩාගාරය යටතේ විනිවිදභාවයෙන් සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සහ අරමුදල නිල වශයෙන් ස්ථාපිත වීමෙන් අනතුරුව කාර්යක්ෂම ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිමය හා ආයතනික රාමුව සකස් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම. ප්‍රශ්න අංක 5 ස්වාධීන ව්‍යවස්ථාපිත අරමුදලක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර බලාත්මක කිරීමට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට යම්කිසි සැලකිය යුතු කාලයක් ගත වේ. නමුත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර ප්‍රමාදයකින් තොරව බාර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ තැන්පතු ගිණුමක් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් වන පරිදි විවෘත කිරීමට කටයුතු කරන ලදී. මහජනතාවගේ සහ පරිත්‍යාගශීලීන්ගේ මුදල් කිසිදු පුද්ගලික ගිණුමකට හෝ නීති විරෝධී ගිණුමකට බැරකර නොමැති අතර ඒවා භාණ්ඩාගාරයේ පාලනය යටතේ ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ පවතින ගිණුමවල සුරක්ෂිතව පවතී. එම නිසා නිත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පැන නොනගී. ප්‍රශ්න අංක 6 මේ දක්වා රීබිල්ඩින් ශ්‍රී ලංකා විශේෂ භාණ්ඩාගාර ගිණුමට දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇති සමස්ත මුදල 2026-5-29 දිනට රුපියල් 7,599,589,000ක් සහ ඇමරිකානු ඩොලර් 11,584,562.18කි. ඒ අනුව සමස්ත එකතුව රුපියල් 11,341,628,483.10. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්‍යාගශීලීන් විසින් ලබා දී ඇති සියලුම මුදල ආධාර මේ වන විට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන විශේෂ ගිණුමක සුරක්ෂිතව තැන්පත් කර ඇත. ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් හඳුනා ගනු ලබන ව්‍යාපෘති සඳහා මෙම අරමුදල් විනිවිදභාවයෙන් වගවීමෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගැනීමට නියමිතය. එම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවනෝපාය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ හානියට පත් පොදු යතිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා නැවත නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එසේම මෙම අරමුදල්වල කළමනාකරණය සහ භාවිතය සම්බන්ධ සියලු කටයුතු ඉහළම විනිවිදභාවය වගවීම සහ යහපාලන මූලධර්මයන්ට අනුකූලව සිදු කෙරෙනු ලැබේ. ප්‍රශ්න අංක 7 පළාත් සභා මැතිවරණයට වෙන් කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නැත. එබැවින් වියදම් කළ මුදල් ප්‍රමාණය කොපමණද යන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය දැන් විශේෂයෙන්ම මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන මේ අරමුදල එහෙම අරමුදලක් නැහැයි කියන එක තහවුරු වෙනවා. එතකොට ඒ එකතු කරපු මුදල භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ යටතේ තිබෙන ගිණුමක තමයි මේ මුදල් ටික එකතු කරලා තිබෙන්නේ. එතකොට දැන් මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා එකට මුදල් දාන්න කියන එක තමයි ආණ්ඩුව පැත්තෙන් සියලු අයගෙන් ඉල්ලා සිටියේ, ප්‍රචාරණය කරේ අගමැතිතුමිය මෙම ගිණුමට බැර කරන්න කියලා. නමුත් එහෙම ගිණුමක් නැහැ. තෝට මුදල් කාලක සභාවෙත් ඒක පිළිගත්තා මේම ගිනුමක් නැහැයි කියන එක. තෝට දැන් මේ මුදල් යනවා නියෝජ්‍ය භාණ්ඩාගාරයේ ඉන්න ලේකම්වරයාගේ යටතේ තියෙන ගිනුමකට තමයි යන්නේ. තෝට දැන් මේ එකතු කිරීම, මේ එකතු කරලා තියෙන මුදල් මේ වෙනකොට මොන මොන ව්‍යාපෘති වලට වේදම් කරලා තියෙනවද? කොයිතරම් මුදල් ප්‍රමාණයක් වේදම් කරලා තිබෙනවද? කොයිතරම් මුදල් ප්‍රමාණයක් වේදම් කරාට පස්සේ ඉතිරි වෙලා තියෙනවද කියන එක දැනගන්න පුළුවන්ද ගරු කතානායකතුමනි?
නායකතුමනි, නියෝජ්‍ය අමාත්‍ය ඒ පිළිබඳ සවිස්තර පිළිතුරක් සපයනවා.
ගරු අමාත්‍ය,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, මේ පැහැදිලි කරගන්න ඕනේ මෙහෙමයි. මෙතන කිසිදු ආකාරයක දැන් අර මුදල කියලා කියන්නේ අර මුදල් රැස් කිරීම. දැන් අර මුදලක වෙනමම එකක් නීත්‍යානුකූලව හදන එකක්, අර මුදල් රැස් කිරීම කියන එකක්, කාරණා දෙකක් මෙහි අදාළ කමිටුපත් කළේ ඒ සියල්ල තියෙන්නේ මේ කාරණේ සඳහා අර මුදල් රැස් කරන්න. ඒ සඳහා වඩාත්ම නීත්‍යානුකූල ක්‍රමවේදයේ තමයි අපි කවුරුත් දන්නේ නැති එළියේ තියෙන ගිනුමකට වඩා මහ භාණ්ඩාගාරයේ තියෙන ආයකාවත් අර මුදලට යටතුව ඒ ගිනුමට දාන්න කියලා අපි ආරාධනා කරා මේ ගොඩ නැගීම සඳහා. කියන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කාර්යයට. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම රුපියල් බිලියන 500ක් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්තා. එතකොට එන්නේ වියදම් කරන්න ගන්න ෆයිනෑන්සින් සෝස් එක තමයි මේ අර මුදල් රැස් කිරීම. අපිට බිලියන 500 මෙතනින් ආව නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැනටමත් ඒ මුදල්ගේ ගිනුම් වලට, ඒ කියන්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සතුව තියෙන ගිනුම් ගණනාවක් තියෙනවා. ඒකට ආපු මුදල් එහෙමම තැන්පත් වෙලා තියෙනවා. හැබැයි මේ රුපියල් බිලියන 500 අපි වියදම් කරන මුදල් වලදී දැනටමත් රුපියල් බිලියන 248කට අදාළ ඇලෝකේෂන් දීලා එළියට ගිහින් තියෙනවා. එතකොට මේක ගිනුම් කරන කාරණයක් තමයි ඉදිරියේදී සිදුවෙන්නේ. මේ ලැබිච්ච ඔබ සඳහා හුවා කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියලා රුපියල් වලින් ගත්තොත් රුපියල් බිලියන 11කට ආසන්න. එතකොට සමස්ත බිලියන 500 මෙතනින් ලැබිලා තියෙන බිලියන 11ක. ඒ නිසා කිසිදු ආකාරයක මම පැහැදිලි කිරීම කරන්න. බිලියන 11න් අපිට කිව්වොත් දැන් මුදල් ගෙනුම් කත කරොත් බිලියන 11න්ද කියන එක නෙවෙයි, බිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒකෙන් 248ක් දැන් වියදම් කරලා තියෙනවා. ඒ 248 ගත්තාම බිලියන 500න් අපිට බිලියන 500ක්ම මේ අර මුදල් සඳහා ආව නම් ඒ බිලියන 500ම තමයි වියදම් වෙන්නේ. දැන් මේ බිලියන 500න් මේ අපි කියන පරිත්‍යාග, අපි මේ කරන ඉල්ලීම නිසා පිටින් අපිට ලැබිලා තියෙන බිලියන 11ක්. ඒ කියන්නේ තව බිලියන 489ක්ම භාණ්ඩාගාර අපේ මේක ඇතුළේ වියදම් වෙන්නේ. ඒ නිසා මේක කිසිදු ආකාරයක නීති විරෝධීව වෙන තැනකට ගිහිල්ලා නැහැ. ඒ නිසා වඩාත් උචිතව මේ ගිනුම් ගත කිරීම වර්ෂ අවසානයේදී මේ බිලියන 500න් කොච්චර වියදම් කරාද, ඒ සඳහා මූල්‍යණය කරේ කොච්චර ආකාරයකටද, ඒකාබද්ධ අර මුදලෙන් කොච්චර ගත්තද, මේගත්තු ප්‍රමාණයෙන් අපි කොච්චර වියදම් කරාද කියන එක ඉදිරිපත් කරනවා. ඒදී යම් ඉතුරුවක් තියෙනවා නම් ඒකත් ගිනුම් කොහොමද කරන්න කියන කාරණේ පැහැදිලි වෙනවා. ඉතාම පැහැදිලි ගරු මන්ත්‍රීතුමනි, මෙතන ලැබිලා තියෙන බිලියන 11ක් අපිට බිලියන 500ක වියදම් ඇස්තමේන්තුවකට අනිත් පැත්තේ. දැන් මේ කිසිදු ආකාරයකට මේකේ වියදම් නොවලා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ගිනුම් ගත කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ඉදිරියේදී අර බිලියන දැන් 500ෙන් ඒකාබද්ධ අර මුදලින් කොච්චර ගියාද, මේ මෙතනත් ඒකාබද්ධ අර මුදලම තමයි. අර ප්‍රශ්නයක් මතු වුණේ ගරු මන්ත්‍රීතුමනි, මේ අර මුදල කිව්වහම අර අතීතයේදී ඒකාබද්ධ අර මුදලින් පිට අර මුදල් හදලා තිබුණා නෙවෙයි, සුනාමි අර මුදල් ඒ විදිහට. ඒ නිසා කාට හරි අදහසක් ආවා මේකත් එළියේ කොයි හරි හදපු එකක්ද කියලා. එහෙම යදුවේ නැහැ. අපි නියෝජ්‍ය ලේකම්ගේ ගිනුමට ගත්තේ මේකයි. එතකොට ඒක වියදම් කරන්නේ වෙනත් ගිනුමක් කරාද, එහෙම නැත්නම් ඒකාබද්ධ අර මුදල් අදාද කියන කාරණේ ඉදිරියේදී අපි ඉදිරිපත් කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, මට පොඩ්ඩක් මේ ඔබතුමාගේ කාලය ඉල්ලනවා. මොකද නියෝජ්‍ය ඇමතිතුමා මේ මම අහපු ප්‍රශ්නේ නෙමෙයි
උත්තරේ දුන්නේ.
ඒක තමයි මම දෙවෙනි ප්‍රශ්නේ මේකත් එක්කම උත්තරේ එතුමා මේ කියපු දෙයත් එක්ක. මොකද මම ඇහුවේ පැහැදිලිවම මේ අර මුදලෙන්, ඒ කියන්නේ එකතු කරගත්ත මුදලෙන් කොයිතරම් ප්‍රමාණයක් වියදම් කරාද කියලා. එතුමා කිව්වා එකතු කරගත්ත අර මුදල මහා භාණ්ඩාගාරයට එකතු කරලා තියෙනවා. ඉතින් මහා භාණ්ඩාගාරයේ මුදල් එක්ක වියදම් වෙනවා කියලා. ඒක නෙමෙයිනේ. දැන් මෙතන රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා අර මුදලක් හදනවායි ආණ්ඩුව පැහැදිලිව කිව්වා. ඒතකොට එහෙම අරමුදලක් නැහැ. ඒතකොට එහෙම අරමුදලක් හදන්න ඕනේ ව්‍යවස්ථාපිත අරමුදලක් හැටියට පාර්ලිමේන්තුවට යෝජනාවක් කරලා ඒක සම්මත කරගන්න ඕනේ. ඒක තමයි කලමනා කරන මේ ආපදා කලමනා කරන පනතේ ඒක පැහැදිලිව තියෙනවා. නමුත් ඒක වෙලා නැහැ. මෙතුමා කියනවා ඒ සල්ලි ටික දාලා තියෙනවායි කියලා මහා භාණ්ඩාගාරයේ තියෙන සල්ලිත් එක්ක වේදම් කරනවායි කියලා. ඒක හරියන්නේ නැහැ. ඒතකොට මේ අරමුදලක් එකතු කරන්නේ මිනිසුන්ට කියලා දානපතියන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් මේ දීප මේ ආපදා වෙනුවෙන් වේදම් කරන්නේ. ඒතකොට ඒ අරමුදලෙන් වේදම් කරපු ප්‍රමාණය තමයි මං හැව්වේ. හරි කතානායකතුමා, මම මොකද මගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නම්. දැන් මේ ආපදාවෙන් වෙච්ච අයට ද ස්ථීර නිවාසවල පදිංචි වෙලා හිටපු විශාල පිරිසක් ඉන්නවා. ඒ ස්ථීර නිවාස වෙලා පදිංචි වෙලා හිටපු අයත් මේ දික්වා මේ කුසුලි කුණාටුවට හවු වෙලා ඔවුන්ගේ නිවාස හා ඉරකඩම් විශාල හානියකට පත් වෙලා තිබෙනවා. නමුත් ඒ අවුරුදු ගණනාවක් ඒ ස්ථීර නිවාසවල පදිංචි වෙලා හිටපු අයට යම් යම් ආකාරයේ ලියකියවිලි හා ඒවා ඔප්පු කර ගැනීමේ ගැටලු රාශියක් මතුවලා තිබෙනවා. නමුත් ඒ අයට සාහන සලසලා නැහැ. දැන් ඒ අය වෙනුවෙන් ලබා දෙන සාහන මොනවද කියලා ගරු කතානායකතුමනි මම දැනගන්න කැමතියි.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි මේ පිළිබඳව නිරන්තර සෝදිසියෙන් ඒ එක් එක් අවස්ථාව වෙනස්. මොකද සමහර ඉඩම් සමහර නිවාස නැති වෙලා තියෙන්නේ අනවසර ඉඩම් වලින් සමහර ඒවා රජයේ සතු ඉඩම් මේ වගේ ප්‍රශ්න ගණනාවක් සමහර ඒවා NVRI ආයතනයෙන් මෙතනින් ඉවත් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දිස්ත්‍රික්කවල ඒ ආවේණික තත්වයන් අනුව අපි ඒවා එකින් එකට විසඳුම් හොයමින් යන්නේ. අලුත් නිවාස සම්පූර්ණයෙන්ම හදා ගැනීම අවුරුද්දක් විතර යන ක්‍රියාවලියක්. මේක මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවා. ඒකේ ප්‍රගතිය පිළිබඳ විස්තර මම සභාගත කරනවා. ඒ ඊට අමතරව ඔවුන්ට කුලියට ඉන්න නෑදෑයන්ගේ ගෙදර ඉන්නත් යම් දීමනාවක් අපි ලබා දීලා තියෙනවා. එහෙමත් බැරි වුණාම අපි ට්‍රාන්සිෂනල් හවුසින් ප්‍රොජෙක්ට් එකකුත් පටන් අරගෙන දැන් සෑහෙන දුරට ඒක සම්පූර්ණ වෙලා තියෙනවා. ට්‍රාන්සිෂනල් හවුසින් ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා 2026/5 දින රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා.
බොහොමත්ම ස්තුතියි කරු කතානායකතුමනි. මේ පිළිතුර ඉංග්‍රීසියෙන් සකස් කරලා තියෙනවා අපි ආකාරයට කියවන්නම්. Mr. Mantri, question number one. In terms of Banking Act, the Banking Supervision Department, BSD, is entrusted with the regulations and the supervision of licensed banks. And this responsibility is discharged primarily through prudential regulations, continuous supervisions, and statutory examinations. Hence, Bank Supervision Division, Department adopts a risk-based supervisory framework that prioritizes significant risks including credit, liquidity, market, operational, etc. and availability of resources such as capital, earnings, management and governance to mitigate such risks and to meet potential shocks. Accordingly, the supervisory framework adopted by BSD is focused on prudential supervision and not construed as a financial audit, investigative exercise or forensic audit. This process supported to ensure the coordinating stability of the banking sector, including the last 3 years in the aftermath of the severe macroeconomic stress. Question number two. As per AML-CFT legal mandate provided in the Financial Transaction Reporting Act No. 6 of 2006, the FIU is responsible for receiving suspicious transaction reports, STRs, analyzing them for potential money laundering or terrorist financing activities, and disseminating the relevant financial intelligence to the competent authorities for appropriate actions. Accordingly, all such suspicious transaction reports received had been duly acknowledged, and all STRs received in this instance too had been acted upon in terms of the law of that is Financial Transaction Reporting Act. Once the STRs were received, necessary law enforcement agency, in this particular case the CID, referral has been carried out after FIU concludes its analysis and further information collection prior to the dissemination. All actions have been taken in line with the follow the money approach in focus. It is important to note that no STRs which were reported to the FIU were reported with the direct reference to any NDB fraudulent transactions prior to the disclosure made by NDB. However, the recipient entity in the NDB fraud where majority of funds had been transferred was identified by the Financial Intelligence Unit as one major party in a network who seems to be engaged in various suspicious financial activities. Financial intelligence, with an extensive analysis done by the FIU relating to the said network, including the recipient entity as well, has been provided to the law enforcement authorities in three instances prior to the official disclosure made by the NDB. Number three, the investigations by the law enforcement authorities and other relevant parties are really ongoing, and Banking Supervision Department examination up to this point revealed that the total value involved in this incident of NDB is rupees 13.2 billion. No losses have come to light in any other financial institutions. Number four, the payment infrastructure provider, that is LankaPay Private Limited, normally we call LankaPay, facilitate the switching of transaction between the originating institutions and the receiving institution and operates as a pass-through. Currently, LankaPay neither has the authority nor the mandate to verify the authenticity of transaction processed through its system, nor to validate or check the legitimacy of transactions. Number five, proposed dividend amounting to rupees 2.7 billion scheduled to be paid on 6th April 2026 was suspended by an order of BSD in terms of Section 5, Subsection 1 of the Banking Act No. 30 of 1988 as amended. Total value of cash dividends withheld for all institutional shareholders is rupees 2.1 billion, of which EPF was entitled to receive approximately rupees 260 million. Number six, financial institutions in Sri Lanka, such as National Development Bank, are liable for following taxes. Basically, the corporate income tax, that is 30%, and value added tax and SSCL on financial services. And finally, withholding tax on advanced taxes of 15%, that is on dividend, that is as a final tax. Hence, the tax implication of the financial fraud of rupees 13.2 billion will depend upon the accounting treatment of the resultant loss due to the fraud, that yet to be done. The implication of the reported financial fraud amounting to 13.2 billion rupees will depend on how the resultant loss is ultimately recognized and treated in the bank's financial statements and tax returns. Accordingly, the related fiscal impact cannot be reliably estimated until the forensic review is completed and the final accounting treatment is determined. As per the information gathered from authorized representative of the bank, the forensic review started by the Central Bank of Sri Lanka has not yet been finalized, and the final quantified impact of the fraud remains subject to confirmation. In view of the above circumstances, particularly the absence of finalized forensic finding by the Central Bank of Sri Lanka, the non-submission of amended tax returns reflecting the reported fraud losses along with the restated financial statement by the bank. Inland Revenue Department is presently not in a position to reliably estimate the total fiscal impact, including direct tax losses, indirect tax losses, and any potential non-collectability arising from the reported fraud incident. Number seven, as mentioned in the answer to the question number three above, relevant investigations in this regard are currently ongoing. Number eight, NDB's share price followed the downward trend since the first market disclosure of information on 2nd April 2026, starting at rupees 130.50 and declined to rupees 111 by May 4th, 2026. NDB's market capitalization was approximately rupees 56 billion at the time of disclosure of information, and since then, share price has been between rupees 111 and 116, and hence the market capitalization has come down to rupees 48 to 50 billion. Question number nine, the Board of Directors of National Development Bank, PLC, has appointed Deloitte Tohmatsu India LLP, an international independent firm, to conduct a forensic audit. Central Bank of Sri Lanka was consulted in the formulation of the TOR of the forensic audit and will directly report to the Central Bank of Sri Lanka. The scope includes investigation of governance issues which will assist decisions to be made on any further regulatory actions that may be required. Thank you.
Well, member, you can get some clarification, short clarification.
Honourable Speaker, I think the quality of answer that comes from Central Bank is deteriorating by the day. This information that comes in, Honourable Minister, you have only become now a postbox and nothing more than that. I'm sorry to say that, but we are playing around with the financial system of this country. Firstly, the information, Honourable Speaker, which is given is wrong. If it is being answered today, the Deloitte have given an internal report saying the loss is 13.5 billion. And Central Bank is reporting through this minister at 13.2 billion. Now, the reason I'm asking is, in this parliament, if we don't get the truth that is coming out, from what institution can we get the reality that is on? This is not the first time this is happening, Honourable Minister. You're basically mentioning on that reporting is wrong. Then the Inland Revenue Department will run after a small person who has 1 billion rupees, and if he doesn't pay 25,000, he'll be taken to magistrate court. This had a loss of 6 billion because it is seen. 13.2 billion going out, that is a loss that is there. 13.2 at 40% is roughly 6 billion. So 6 billion not coming in is what is the Central Bank saying. Their job is a regulator, Honourable Minister. The regulator basically is not performing his duty and is pointing fingers all over. I am speaking on behalf of the general public that is investing in the financial system and the regulator that is supposed to regulate on behalf of us. So, Mr. Minister, first of all, please ensure either you don't read out what is being said unless it satisfies your need, because this is concealment of the truth. I mean, people are looking out now. You are basically saying if 13 billion goes off your top line, I'm sorry, off your reserves, and if the share prices only vary by 11 rupees, there's something radically wrong. Because the most important thing is, in question number two, Honourable Speaker is saying that suspicious transactions must be reported to the FIU. That is the accepted norm. My question is that. He is telling me the same answer which I am asking him. We have brought him into the Committee of Public Finance. We have not got this answer. I am sorry. There is a deterioration, degenerating. And this type of thing, if it is going on, will create a huge problem that is there. Not only that, Honourable Minister.
Honourable Member, you can shorten the question.
Yeah, I'll make it because it's very important that is there.
You can shorten,
just asking this. Honourable Minister, now another thing that is there. The suspicious transactions has two ends. Now, if one bank has a problem, it's being remitted to another bank. Now, there are 6 banks and 10 non-banking institutions. Now, there is definitely 2 banks that have reported this on this NDB. On this score, the other bank has a right to basically inform the FIU if there are suspicious transactions. Are you telling me 3,000 transactions can take place and this bank supervision division couldn't find that there was a trend in the movement of this fund? If not, I think we are in serious jeopardy. So, Honourable Speaker, I would greatly appreciate you, through the Minister, get this verified. If you want,
Honourable Member,
question,
please finish.
Get them to look at it and answer this in proper, because I am appalled that this is the level of an independent institution
Honourable,
to Parliament.
Honourable Member, please finish. Yes.
Thank you,
Minister.
Thank you, Honourable.
Order, please. Deputy Speaker will come to the chair.
Thank you, Honourable the Member. Referring to the amount of the loss, so that 13.2 billion is the amount reported with reference to the records and the calculations available to the central bank. As you said, if there is a difference in the report provided by the Deloitte, so we'll take into account. But I did not get the Deloitte report, and this is 13 point, yes, that is maybe the timeline differences, but the referring to this particular amount, so what is reported is 13.2, we'll see the amount that you referred. And coming back to the IRD issue, in fact, that the tax the estimation, so any other actions will have to be decided upon the based on how this particular loss is going to be accounted for, then whether it is going to be entirely loss or the loss is going to be recovered. So likewise, there would be some implications that could be the reasons why it cannot be reliably estimated. But I am sure that the IRD as of now, as you highlighted, would take all these actions in line with this, and the calculations would be done, and nothing to worry about. So the other point that you highlighted is about STR received by other banks. With reference to this particular NDB, even after making this particular disclosure, the central bank has not received any STR, but other STRs may have been received by other banks. But if you specifically mention the names of the banks and the reports, we can request the central bank to get all those reports. And the final point, you highlighted about the share price implications. When we take the share price, there is no theory or deterministic the situation that when the value goes down, in pro rata basis, the price would react. The price really depends on the market dynamisms and other factors as well. But anyhow, we accept the fact that there is an impact on the market price. As a result, it has come down. So it really depends. So as of now, if you just look at the bank's the statistic, the capital adequacy, the equity adequacy, and all those things are above the minimum requirements. With the available information, the central bank, the prudential actions are being taken and being regulated on that basis.
Farmer Ravi Karnanaker, shall we go on to the main business of the day?
That comes about is that when one bank, when NDB remits to the other bank, and I'm not mentioning because of sensitivities, I am not mentioning the other name. But that bank...
Honorable Ravi Karnanaker, we're not going to debate on this.
No.
We have the business committee meeting also. I think you also need it there.
I know. Yeah, I also got to go by room for that meeting. So on that basis, if the other bank reports, doesn't report the issue that they have received such a...
Okay, honorable member, we'll get on with the business of the day. Okay, honorable
member. So,
shall we?
If there is any other additional information, so we'll just refer it back to the bank and get it back and report. Yes, thank you.
Commencement
thank
of you. Main business, public business of the day, the leader of the House of Parliament.
Pranay Jagatanagatumani, Parliament Tuniai Patre, Vishanka Ekadeka Tunahatra Pahayasa, Hatha Pilima, the Vaksada Vada, Adin Rasume, the Anka Visiatra Deka, Dara Parliament, Star, Niogian, he, Vidhidhanian, Kinidasi.
House agrees?
Aye.